2012 වසරේ 7 මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන. තම තමන් තුල ඇති වුණු ගැටලු සමනයට පත් කර ගැනීම තමයි භාවනාවකින් සිද්ධ වෙන්නේ. පින්නතුන් යම් කිසි මාර්ගයක් දන්නවා නම් පින්නතුන් නිවස තුල ඉඳගෙන, ගෙදර තුල ඉඳගෙන, එහෙම නැත්නම් මේ ස්ථානයේ තුල ඉඳගෙන ඒ කර්තව්‍යයේ යෙදේවි. මගක් නොදන්නා නිසා තමයි මගක් හොයාගෙන ඇවිත් තියෙන්නේ. නමුත් අපි පෙරතීරණ කරන්නට සමත් වෙන්නේ නැහැ. මග කියපු කෙනෙකුගේ අනුශාසනයට අනුව ඒ මග පිළිපැදලා, ඒ මග අත්දැකලා තමයි පින්නතුන්ට තීරණයකට එන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව, ඒ අත්විඳීම ලබන්නේ නැතුව පෙර විනිශ්චයකට පත් වෙලා මේ මඟ හරි, මේ මඟ වැරදි, මේ මඟ හරමයි, මේමයි කියලා වචන ප්‍රකාශ කිරීම ඒක හරි අඥාන ගතියක්, ඒක හරියට අර අන්ධයන්ගේ විග්‍රහයක් හා සමානයි. ඕනම ප්‍රතිපදාවක් නිසි ලෙස, ඍසි ලෙස විවේචනය කිරීමේ හැකියාව ලැබෙන්නේ ඒ මඟ ප්‍රත්‍යක්ෂ කරලා අත්දැකලා. දැන් සිද්ධාර්ථ කුමාරයාණන් සූදානම් වුණේ නැහැ පස්වග මහණුන් සස්සාස්ත්‍රවරු ලබා දෙන උපදෙස් වේලාසනින් විවේචනය කරන්න ගියේ නැහැ, ප්‍රතික්ෂේප කරන්න ගියේ නැහැ. මොකද කළේ? අත්හදා බැලුවා. ඒ භාවනාවන් වලින් කෙල පැමිණුණා, අවසානයට පත් වුණා. ඊට පස්සේ තමයි ඒ ආශ්‍රිතව තියෙන විවිධාකාර ගැටලු මනාකොට හඳුනාගෙන ක්‍රියා කිරීමේ හැකියාව තිබුණේ. ඒ නිසා මේ පින්නතුන්ටත් ලෝකේ ඉන්න හැම දෙනාටමත් අපිට කියන්න තියෙන්නේ, මුලින්ම ඒ පිළිබඳව විග්‍රහයකට එන්නේ නැතුව බොහොම හිමින් ප්‍රායෝගිකකරණය කරලා බලන්න. ඊට පස්සේ ඔබට හැකියාව ලැබේවි මේ තුලින් දැනෙන්නේ සුබ දෙයක්ද අසුබ දෙයක්ද යන්න පිළිබඳව අදහසකට පැමිණෙන්න හැකියාව ලැබේවි. දැන් මේ පින්නතුන් මේ මඟ පිළිබඳව ධර්මය ශ්‍රවණය කළත් මේ පින්නතුන්ටත් මේ මඟ කෙලවර තියෙන තත්ත්වය පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. මං හිතන්නේ විශ්වාසයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ විශ්වාසයේ තුලින් ගිහිල්ලා කෙලවරෙහි තියෙන ඒ තත්ත්වය පසක් කරගෙන, ඒ තත්ත්වය හොඳ මදි නම් ඊටත් වඩා උසස් තත්ත්වයක් ප්‍රතිපදාවක් වුවමනයි කියලා හිතනවා නම් ඒ ඕනෑම කෙනෙකුට ඒ ඕනම ප්‍රතිපදාවක් පුහුණු කිරීමේ සහ ප්‍රායෝගික කිරීමේ පූර්ණ නිදහස තියෙනවා. ඒ වගේම අපත් මාර්ග උපදේශකයෝ හැටියට මඟ හඳුන්වා දෙනවා. පිළිගන්නට අවසරයකුත් තියෙන ඕනෑම කෙනෙකුට, ප්‍රතික්ෂේප කරන්නට තමන්ට ඍසි මද යාමටත් අවසර තියෙනවා. දැන් අපේ අවස්ථාවල් වල ඇවිල්ලා අර භාවනාව හරි මේ භාවනාව හරි අපිට කියලා ප්‍රකාශ කළා, මම කියලා තියෙනවා හොඳයි යන්න, ගිහිල්ලා භාවනා කරලා ඉන්න. ඉතින් භාවනා කරලා ඇවිල්ලා කියනවා ඒතනෙ මදි, තව ටිකක් ඊට වැඩි ගැඹුරින් ඕන. ඉතින් ඒ වගේ ජීවිතේ ප්‍රායෝගිකව අත්ින්දොත් එහෙම තමන් කැමති කැමති ඍසි භාවනා ප්‍රතිපත්ති තමන්ටම අවසානයේ තෝරගන්න හැකියාව ලැබෙනවා හරි භාවනාව. ඉතින් සමහර පින්නතුන් අපිට ඇවිල්ලා අහවල් භාවනාව හරි, ඒකෙන් නිවන් දකින්න පුළුවන්, ඒකෙන් මාර්ගඵල ලබන්න පුළුවන් කියලා අපිට කියනවා. ගිහි පින්නතුන් එහෙම කියනවා. ඉතින් අපිට ඇවිල්ලා, එතකොට මම අහන එක ප්‍රශ්නයක් තමයි ඔබේ භාවනාව කළාද, ප්‍රායෝගික කළාද? එහෙම වුවහම දෙන උත්තරේ තමයි අර උද්වේගකාරීව ප්‍රකාශ කළත් ඔවුන් කියන්නේ නැහැ මට තාම මේ භාවනාව කරගන්න බැරි වුණා. ගොඩක් දෙනෙක් එතන කියනවා ගොඩක් දෙනෙක් භාවනා කරනවා ඒ නිසා ඒක හරි වෙන්නේ නැති කියලා කියනවා. ඒ නිසා එවැනි කතා ප්‍රවෘත්ති එතරම් ඥානාන්විත නැහැ. ඊට පස්සේ ඉතින් අපි ඔහුට කියලා දෙනවා මම මේ භාවනාව පිළිබඳව දන්නවා. මම මේ භාවනාව කරලත් තියෙනවා ප්‍රත්‍යක්ෂ කරලත් තියෙනවා මේ භාවනාවේ තිබෙන ස්වභාව ලක්ෂණයන් මං අඳුනනවා කියලා ඉතින් ප්‍රකාශ කළාම ඔහුගේ කතාව ඔහුට නිෂ්පල කතාවක් හැටියට බාර ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනේ පින්නතුන්ට දැනෙන විදිය තමයි වැදගත් වෙන්නේ මේ ප්‍රතිපත්තිය තුළදී. පින්නතුන්ට දැනෙනවා නම් ලෝභ ද්වේෂ මෝහ වැඩි වෙනවා, ජීවිතේ මානසික අසහනය වැඩි වෙනවා කියලා පේනවනම් ඒක හොඳ පැත්තක් නෙමෙයි. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල ධර්මය ජීවිතේ ප්‍රහ වෙනවා දුරු වෙනවා කියලා තේරෙනවා නම් මේ ප්‍රතිපදාව තුළ පින්නතුන්ට ඒක හොඳ ප්‍රතිපදාවක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ ඉතාම සරලව හරි වැරදි තේරුම් කර ගැනීම සඳහා මඟ හසර පෙන්වලා තියෙන සරලම කෙටිම ක්‍රමය. හොඳයි, අදත් අපේ පින්නතුන් මේ භාවනා පිළිබඳව අධ්‍යයනය කරන්න සූදානම් වෙලා ඉන්නේ. හැමදෙනාම මුලින්ම අර ගෙදර ඉඳලා ගෙන ආපු සමාජයේ නගරයේ කලබලයට ජීවත් වුණු මනස තාමත් කලබල වෙවි ඔහි තියෙනවා. ඉතින් මේ අර ධර්මයේ උඩින් උඩින් ඇහුනට හිත පතුලට ගැඹුරට ඥානයට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මම මුලින්ම කැමති පින්නතුන්ගේ හිත මුලින්ම අර ශාලාව පිරිසුදු කරලා අතුපතු ගාලා ගත්තා වගේම හිතත් ටිකක් පිරිසුදු කරලා පවිත්‍ර කරලා සූදානම් කරගන්න භාවනාවකට සුදුසු වෙන පරිදි විදර්ශනා භාවනාවට සුදුසු වෙන පරිදි. ඒ නිසා හැමදෙනාම සංසුන් ඉරියව්වකට එන්න ඇවිදින් ශරීරය පහසුවෙන් තබා ගන්න. කැක්කුම් වේදනාවල් නැති වෙන විදියට ඉරියව්වක් තමන් භාවිතා කරන්න. තමන්ට පහසු වෙන අන්දමට ඔළුව කෙලින් තබාගෙන කොන්ද කෙලින් තබාගෙන ඒක දැඩිසේ කෙලින් කර ගැනීමකුත් නෙමෙයි අපහසුවක් නැති වෙන ආකාරයට ඍජුව තබාගෙන මද වේලාවක් නිහඬව පාඩුවේ ඉන්න අපේ හිත වේගින් වේගින් ගොඩාක් දේවල් ඔස්සේ වැඩ කළා. ශරීරෙත් බොහෝම ගොඩාක් වැඩ කළා. දැන් මේ හිතටත් විවේකයක් දීලා ගතටත් විවේකයක් දීලා වචනේටත් විවේකයක් දීලා සම්පූර්ණ මේ තුන්දොරටම විවේකයක් ලබා දීලා නිහඬව ඉන්න. ඒවයි යම් ස්වභාවයක් ඇති, කායික ස්වභාවයක් මානසික ස්වභාවයක් ඇති. ඒ ස්වභාවය ගැන කලබලයක් වෙන්නේ නැතුව නිහඬව ඉන්න. ඔබේ සිත වර්තමානයට පැමිණියාද කියලා ඔබට දැනගන්න පුළුවන්. ඒ තමයි ඔබ ආස්වාස ප්‍රාස්වාස සමග එක් වෙනවා. ආස්වාස ප්‍රාස්වාස හොඳට තේරෙන්න පටන් ගන්නවා, ප්‍රකට වෙනවා. ඉන්පසුව ඔබට ඔබේ වර්තමානයේ තිබෙන ආස්වාස ප්‍රාස්වාසයේ සමග નિરાයාසයෙන් එක්ව ජීවත් වීමේ හැකියාව, පැවතීමේ හැකියාව ලැබෙනවා. ඒ හැකියාව ලැබුණාම ආස්වාස ප්‍රාස්වාසයත් සමගම ඒ සිහියත් සමගම ජීවත් වෙනවා. හැබැයි નિરાයාසයෙන් දැන් ඉහළට හුස්ම වාරයක් ගන්න. හැම මොහොතකම ඉලක්කමක් සිහිපත් කරන්න. තමන්ගේ අවධානය වෙනතකට යොමු වෙලා තමන්ගේ ඒ භාවනාව බිඳුනොත් නැවතත් එකේ සිට ඉහළට ගණන් කරගෙන යන්න ඕනේ සංසුන්ව. සාමාන්‍ය සිතුවිල්ලක් ආවට ගැටලුවක් නැහැ. තමන්ගේ ඉලක්කම් ගණන් කිරීමත් අමතක වෙලා ආශ්වාස ප්‍රාශ්වාසයත් අමතක වෙලා තප්පර කීපයක් හරි වෙන සිතුවිල්ලක සිතමින් ක්‍රියා කරන්නට ගියොත් තමයි ආයි මොලට ඇවිල්ලා ඔබ එකේ සිට නැවතත් හුස්ම වාරයක් ඉහළට ගන්න. හැම වාරයකම ඉලක්කමක් එකයි දෙකයි යනුවෙන් සිහිපත් කරනවා. දැන් අපි මෙනෙහි කිරීමෙන් අතර වෙලා දීර්ඝ හුස්මක් උදරයේ පපුව පෙනහළු වලට දැනෙන විදියට දීර්ඝ හුස්මක් ඉහළටගෙන තප්පර දෙකක් එක රඳවා ගන්න. රඳවාගෙන පිට කරන්න. ඒ ආකාරයට වාර කීපයක් සිදු කරන්න. කායික සහ මානසික සැහැල්ලුවක් ඇති කර ගන්නට පුළුවන්. දැන් අප නැවතත් ගත සිත සැහැල්ලු කරලා ස්වභාවයට ඉඳ දීලා නිහඬව සැහැල්ලුවෙන් සිටිනවා. හොඳයි, දැන් අප භාවනාවෙන් ක්‍රමානුකූලව අවදි වෙනවා. හොඳයි, සාදු සාදු. නිර්වාණය ත්‍රිවිධ ප්‍රභේදයන් තියෙනවා නිර්වාණය තුළ. ශුඤ්ඤත නිර්වාණය, අනිමිත්ත නිර්වාණය, අප්‍රනිහිත නිර්වාණය කියලා නිර්වාණ ප්‍රභේද තුනක් තියෙනවා. ඒ වගේම තවත් නානාවිධ නිර්වාණත් ලෝකේ තියෙනවා. මිත්‍යා දෘෂ්ටික නිර්වාණය, සම්මුති නිර්වාණය, තදංග නිර්වාණය, ස්කම්බන නිර්වාණය, සමුච්ඡේද නිර්වාණය, ප්‍රතිප්‍රශබ්දික නිර්වාණය, නිස්සරණ නිර්වාණය කියලා තවත් නිර්වාණ හතක් තියෙනවා. ඒ වගේම තවත් නිර්වාණ පහක් කියවෙනවා. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහන නිවන කියන නිර්වාණ තවත් පහක් කියවෙනවා. ඒ වගේම සෝපාදිශේෂ නිර්වාණය තියෙනවා, අනුපාදිශේෂ නිර්වාණය තියෙනවා. දැන් මං කොච්චර කිව්වද නිවන ගැනනේ, නිවන්ම කීයක් තියෙනවා. ඒ හැම එකටම කියන්නේ නිවන කියලා. ඒ නිවනෙම එක් එක් අවස්ථාවල්, එක් එක් ස්වභාවල්, එක් එක් තත්ත්වවල්. අපි ත්‍රිවිධ ප්‍රභේදයන් තියෙන නිර්වාණය පිළිබඳව ශුන්‍යත නිර්වාණය. ඒක විග්‍රහ කරලා පින්නතුන් තේරුම් ගන්න මොකද්ද මේ ශුන්‍යත නිර්වාණය කියලා කියන්නේ. දැන් අපේ තුල ශුන්‍යේ නැහෙනේ. ශුන්‍යද අධ්‍යාත්මේ නැහෙනේ. පිරලා තියෙන්නේ මොනවද පිරලා තියෙන්නේ? රූප, වේදනා, සංඥා තියෙන, සංකාර තියෙන, විඤ්ඤාණ තියෙන. මේවා නම් විතරක් නෙමෙයි, ඔබේ ඇතුලේ ක්‍රියාත්මක වෙන මානසික කොට්ටාස, චිත්ත කොට්ටාස තමයි මේ කිව්වේ. රූප, විවිධ දුක්ඛ වේදනා, සුඛ වේදනා, උපවේදනා, විවිධ සංඥාව, ආගමික සංඥා වෙන්න පුළුවන්, භෞතික සංඥා, තමන් ගත්ත සංඥා, ලෝකෙන් ගත්ත සංඥා, ඒ වගේ වෙන්න පුළුවන් සංඥා තියෙන. සංකාර වැඩ කරන, සංස්කරණය කරන, හැමතිස්සෙම නවනි පැවුම් කරන, නිර්මාණය කරන, මවන, විඥාන දැනුම තියෙනවා. මේ ඔක්කොගෙම පිරලා තියෙන්නේ. එහෙමනම් අපිට ශුන්‍යත නිර්වාණය කියලා ලබා ගන්න ඕනේ. එතකොට අධ්‍යාත්මික තත්ත්වය පූර්ණ ශූන්‍යතාවයකට පත් කර ගන්න පුළුවන් නම් එතන අපිට නිවන් සුව දකින්නට පුළුවන්. කියන්නේ දර්ශනයේ තුලයි. ඊට පස්සේ අනිමිත්ත නිර්වාණය. දැන් භාවනා ක්‍රම හඳුනා ගන්න හොඳම අවස්ථාව. දැන් භාවනා ක්‍රම වල තියෙන හැම භාවනා ක්‍රමයකම කොච්චර ඉහළට ගියා එයායි භාවනා නිමිත්ත අතහරින්නේ නැහනේ. අතහරිනවද නැද්ද? අතහරින්නේ නැහැ. ඒ නිමිත්තේ ඉන්නවා. අනිමිත්ත නිර්වාණය. ඒ නිසා කොයි බහරි නිමිත්තක ඉන්නවා නම් හරි දන්වැලක එක පුරුකක කොයි බහරි රැඳිලා ඉන්නවා වගේ වැඩ. එතකොට දන්වැලක එක පුරුකක කොයි බහරි රැඳිලා ඉන්නවා නම් ඒ දන්වැල දිගේ කවුරු හරි විදුලියක් යවුවොත් එයාට වදිනවද නැද්ද? වදිනවා. ඒ වගේ මේ ලෝකය කියන තැන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ලෝකය කියන තැන කොයිම විදියකින් හරි කොයි බහරි තැනක රැඳිලා ඉන්නවා නම් එයා අයිති වෙන්නේ ලෝකයටද ලෝකෝත්තරටද? ලෝකයට. ලෝකේ කොයි බහරි අයිනක රැඳිලා ඉන්නවා නම් එයා අයිති වෙන්නේ ලෝකයට. ඒ නිසා මේ සංඥාවෙන් නිදහස් වෙලා නැති නිසා, අනිමිත්තට ඇවිල්ලා නැති නිසා, නිමිත්තක ඉන්න නිසා එයා අයිති වෙන්නේ ලෝකයට. එහෙමනම් අපි අනිමිත්තටපත් වෙන්න ඕන. අනිමිත්ත නිර්වාණය. අනිමිත්තටපත් වෙන්න ඕන. එවිට තමයි අපිට ලෝකෝත්තර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අනිමිත්තටපත් වෙන්න ඕන. ඒ අනිමිත්තටපත් වෙන්නෙත් අපේ නුවණම මෙනෙහි කරවන ක්‍රමවේදී අනුව. නිමිත්තට මෙහෙවන්නත් පුළුවන් අපේ නුවණ, අනිමිත්තට මෙහෙවන්නත් පුළුවන්. ලෝභයට මෙහෙවන්නත් පුළුවන්, රාගයට මෙහෙවන්නත් පුළුවන්, මෝහයට මෙහෙවන්නත් පුළුවන්, ද්වේෂයට මෙහෙවන්නත් පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. නිමිති වලට මෙහෙවන්නත් පුළුවන්, අනිමිත්තට මෙහෙවන්නත් පුළුවන්. එහෙමනම් අපි මේ ශුන්්‍යත නිර්වාණයට, අනිමිත්ත නිර්වාණයට ඔබේ මනස මෙහෙවන්න ඕන. පැහැදිලිද දැන්? වෙන සංකල්ප මේ භාවනා ගැන තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මේක හරි මේක වැරදි කියලා හිතාගෙන ඉඳීමනේ මේ වැදගත් වෙන්නේ. ඔබේ මනස ඒ ශූන්‍යතාවයට, ඒ අනිමිත්තට කියනවා. ඉතින් මෙහෙම කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් අර මේ ඔය මේ ශූන්‍ය තලවලටයි ඔය ගෙනියන්න හදන්නේ කියලා. නැහැ. බ්‍රාහ්මණ ආගමේ ශූන්‍ය තල කියලා පෙන්වූ තත්ත්වේ නෙමෙයි බුදුහාමුදුරුවෝ ශූන්‍යය කියලා පෙන්වන්නේ. තේරුණා නේද? බ්‍රාහ්මණ ආගම්වල කියලා දුන්නු ශූන්‍යතාවය කියලා කියන්නේ මේකයි. හිස් බව. බ්‍රාහ්මණ ආගමේ මේ කියලා දෙන ශූන්‍යතාවය තමයි හිස් බව. ඒ හිස් බව කියන සංඥාව තියාගෙන ඉන්නවා ඒගොල්ලෝ. ඒ ශූන්‍යයි කියන සංඥාව තියාගෙන ඉන්නවා. එතකොට ශූන්‍යයි කියන වචනය තුල වචනය තුල වුන් සිටියත් නමුත් ඒ වචනාර්ථය පූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. හේතුව ඔහු ඒ ශූන්‍ය සංඥාව අල්ලගෙන ඉන්නවා. දැන් අනිමිත්ත කියන එක වුණත් කවුරුවා වරදවා වටහා ගත්තොත් එයා ඒකම නිමිත්තක් කරගන්නවා. මේක හරි ගම්භීර ධර්මයක් කියන්නේ ඒකයි. අනිමිත්ත කියන දැන් ශූන්‍යතාවය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානේ වලින් විනිර්මුක්ත වූ අවස්ථාව, නිදහස් වූ අවස්ථාව. නමුත් කෙනෙකුට ශූන්‍යතාවයේ සංඥාවක් කරගෙන ඉන්න බැරිද? පුළුවන්. දැනට ඔය පින්නතුන්ට ශූන්‍යතාවය කියලා යමක් වැටහෙනවා නම් ඒ තුල තියෙන්නේ මොකද්ද? සංඥා වැඩ කරනවා. ඒ නිසා මේ ශූන්‍යත නිර්වාණය තුල ඒ සංඥාව වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ අනිමිත්ත නිර්වාණය. අනිමිත්ත කියලා ඔබ ගත්තොත් එහෙම මොකද්ද කරන්නේ ඔබ? මම මොකවත් නිමිත්තකට එන්නේ නැතුව ඉන්ඩෝනේ කියන සංකල්පයට එනවද නැද්ද? එනවා. දෘෂ්ටියට එනවද නැද්ද? එනවා. ඊළඟට ඒකම නිමිත්තක් බවට පෙරලෙනවද නැද්ද? නිමිත්තක් බවට පෙරලෙනවා. ඒ නිසා මේ ලෝකේ ඕනනම් කෙනෙකුට අනිත්‍යතාවය වුණත් නිත්‍ය කරගන්න පුළුවන්. අනිත්‍යතාවය වුණත් නිත්‍ය කරගන්න පුළුවන්. අපේ රටේ බෞද්ධයෝ ඉන්නේ සියලුම දෙනා වගේ අනිත්‍ය නිට්ටය කරගත්ත පිරිසක්. ඔය ඉතින් තේරුම් කළා මම ඊට කලින් තියෙන නිසා මම ඒ ගැන විග්‍රහ කරන්න යන්නේ. අනිත්‍ය නිට්ටය කරගෙන දැන් මේ වගේම අනිත්‍යයි කියන දේ ඒක පදනමක් හැටියට සංකල්පයක් හැටියට ගත්තට පස්සේ උපාදානයක් හැටියට ඒක තමයි ලෝකයේ තියෙන නියත එකම ධර්මය කියලා ඒක එළඹ ගන්නවා. ඒක උපාදාන කර ගන්නවා. ඊට පස්සේ කොතෙන්ටද එයා වැටෙන්නේ? එයා නিত্যතාවයට වැටිලා. ඒකයි කියන්නේ අනිත්‍යත් නিত্য කර ගන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ අප්‍රනිහිත නිර්වාණය. සංකල්පමය වශයෙන් කිසිම මේ සංකල්පමයක ගැටිලා නැති අරමුණක ගැටිලා නැති මතයක ගැටිලා නැති අවස්ථාව තමයි අප්‍රනිහිත නිර්වාණය කියලා කියන්නේ. දැන් අපි මොනම හරි විදියකින් මේ ශූන්‍යතාවය පිළිබඳව හරි අනිමිත්ත පිළිබඳව හරි අප්‍රනිහිත නිර්වාණය පිළිබඳව හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව හරි අපි දෘෂ්ටිවලට පැමුණුණු සංකල්පවලට පැමුණුණු ඒක අප්‍රනිහිත නිර්වාණයක් වෙන්නේ නැහැ. ප්‍රනිහිත නිර්වාණයක් බවට පත් වෙනවා සංකල්පවල දෘෂ්ටිවල රැඳුණු අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා ගම්බීරෝ අයන් දම්මෝ පණ්ඩිත වේදනීයෝ. ඉතින් මේවට සමහර අය බොහොම කලබල වෙලා ඕක නෙමෙයි හරි කියලා කෑ ගහනවා. නමුත් ඕක නෙමෙයි හරි කියලා කෑ ගහන අයගෙන් ඇහුවොත් මොකද්ද හරි එක එහෙනම් කියන්න කියලා? එතකොට ඒගොල්ලන්ට කියන්න වචන නෑ. ඉතින් පින්නතුන්ට මම කියන්න කැමති මේ ශ්‍රී සද්ධර්මයේ යමක් මම දැනගන්නට කලින් මාර්ගඵල නෙමෙයි හොඳයි මාර්ගඵල නෙමෙයි දැනගන්නට කලින් මම ওই හැම පුජ්‍යලේක්ම දේශනාවල් කරන තැන්වලට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි ගවේෂකයෙකුගේ තියෙන ලක්ෂණය. කවුරු කිව්වත් ඒක වැරදි හරි කියලා. නමුත් ඒක තමයි එදා බෝසත්වරයෙකුගේ තිවිච්ච ලක්ෂණය. හැමෝගෙම ළඟට ගිහිල්ලා හැමෝගෙම මතයට අදහසට අහුම්කන් දීලා හොඳ දේ ගත්තා නරක දේ අතහැරලා දැම්මා. එනිසා මේ එක්තරා ස්ථානයකට ගියාමත් මටත් බන කිව්වා ගිහි පින්නතේ. මේ බන කිව්වට පස්සේ මම හොඳට අහගෙන ඉඳලා මේ ඇත්ත වශයෙන්ම එතෙන්දී බන කිව්වේ පුදුම විදියට මාව මේ බිම වාඩි කරලා ඒ ගිහි ඇත්ත මේ ලොකු ආසනයක් වේදිකාවක් මත පනවල ඒ ආසනේ මතට නැගිලා තමයි බන කිව්වේ. හොඳද? එහෙම බන කියලා මං ඉතින් අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඉවර වෙලා මම ඉතින් සූදානම් වෙලා වඩින්න මම එළියට ආවහම එතුමා පිටුපසින් ඇවිල්ලා මට කිව්වා ඔබ වහන්සේ හොඳයි නේ කිව්වා. මං අහුවා ඇයි හොඳ? නෑ ඉතින් මං අර උඩ ඉඳන් බන ගියා දෙව වහන්සේ බිම ඉඳන් තද්ද නැතුව ආන් හිටියනේ කිව්වා. මං ගෝවා මං මේ උඩ ඉන්නවා බිම ඉන්නවත් නෙමේ ආවේ. මන් මේ ධර්මයක් හොයාගෙන යන ගමන් මම මේ ආවේ මට උඩ හිටියත් එක බිම හිටියත් එක මට ඔකේ ප්‍රත්‍යක් නැහැ කියලා. ඒක තමයි හඳුන්නේ වෙන කෙනෙක් නම් ඔකට කේන්ති ගන්න ඕ ගහන්නත් තිබ්බා මට පොල්ලක් අරන් කිව්වා. මං කිව්වා මට ඉතින් ඔය උඩ ඉන්න බිම ඉන්න මං කතාවක් හොයාගෙන යන්නේ මම කියලා. ඊට පස්සේ මම කිව්වා ඔබතුමා කියපු එක වැරදි කියලා නම් මට තේරෙනවා. ඒත් මං ඒක දැන් වැරදි කියලා කියන්නේ නැහැ කිව්වා. එතකොට මගෙන් ඇහුවා එතුමා ඒ මොකද හාමුදුරු කියන්නේ නැත්තේ ඒක වැරදි කියලා මොකෝ නොකියන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ මම කිව්වා නිකන්වත් ඔබතුමා පෙරලා මගෙන් ඇහුවොත් එහෙනම් හරි එක මොකද්ද කියලා මට කියන්න එකක් තවම නැහැ. මම දන්නවා ඔය පොත්වල තියෙන ඒවා දන්නවා සංකල්ප දන්නවා එක එක භාවනා ක්‍රම දන්නවා. නමුත් මගේ හද සාක්ෂියට අනුව හාත්පස නිර්වෘල් දෙයක් ప్రత్యක්ෂ දෙයක් කියන්න තාම මට නැහැ. අර වෙන අය කියනවා වගේ අරක හරි මේක හරි කියලා ඒ තර්කයට අනුව නම් මම භාවනා 100ක් විතර උගන්නන්න. එහෙම කියලා හරියන්නේ නැහැ. එහෙම උත්තර දීලා වැඩක් නැහැ කියලා මම දන්නවා. මම කිව්වා මම කවදකාරි දැනගත්තොත් මම ඔබතුමා හොයාගෙන එනවා කියලා. ඊට පස්සේ පසු ඊට වසර ගණනාවක් ගත වුණාට පස්සේ මම ඒ ශ්‍රී සද්ධර්මයේ කියන එක ස්පර්ශ කළාට පස්සේ තේරුම් කරගත්තට පස්සේ මම ගියා එතෙන්ට. ගිහිල්ලා කිව්වා මම කියනවා දැන් ඔබ කියන දේශනිය වැරදි කියලා. එහෙනම් ඔප්පු කරන්න කිව්වා. මම ඔප්පු කරන්න දේශනාවල් කළා. ලොකු සද්දවලින් ලොකු තර්ක වාද විවාද. අවසානයේ ඉන්න පූජ්‍යලයෝ සියලු දෙනාම කිව්වා ඔබ වහන්සේකින් අපිට ගන්න දෙයක් නැහැ කියලා කිව්වා. කිව්වස්සම මං කෝ එහෙනම් හොඳයි අපි මේ කතාව නතර කරමු. ඊට පස්සේ එහි හිටපු ප්‍රධානියා කරේ තිබුණු සාලුව බිමට එළලා වැඳලා කිව්වා මට තියෙන ඔබ වහන්සේකින් ගන්න දෙයක්. දැන් අර ගෝලියෝ ටිකයි හරම කෑ ගැව්වේ. ඒගොල්ලන්ගේ ගුරුවරයා මොකද්ද කිව්වේ? මට දෙන ඔබ වහන්සේකින් ගන්න දෙයක්. ඊට පස්සේ මං කෝ හරි මං දෙන්නම් ඔබ සූදානම් වෙන්න කියලා. ඒ නිසා ඒ ස්ථානයේම ඊතර නතර වෙලා ඒ ධර්මදේශකයෙකුගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය වැඩම කරන්න මේ. නමුත් ධර්මයේ දේශනා කරන්න උමනා පුජ්‍යලේ කමුණා මම දැන් මට අර ගමන යන්න තියෙනවා මේ ගමන යන්න ඕන කියලා නතර වුණේ. අපි ඒ ආයතනයේම ඉහළ මහලකට ගිහිල්ලා ඉහළ තට්ටුවක් තිබ්බා ඒත් එකට ගිහිල්ලා කහට බෝතලයකුත් හදාගෙන ගියා. ඔය නිදිමත එනකොට වතුර බෝතලෙවත් තරහේ එළි වෙනකම් බන කිව්වා. එක උජලෙකට එළි වෙනකම් බන කිව්වා. හැබැයි ඔහු හොඳයි මම කියලා දෙන හැම පිම්මක්ම හැම අභියෝගයක්ම හැම කඩුල්ලක්ම දිගට 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 ඔහු ජයගත්තා. මොකද ඔහුත් මේ සමාජය තුල නිවන හොයාගෙන ගිහපු මිනිස්සේ. මොනම හරි මතයක ඉඳගෙන ඒ ප්‍රකාශයන් කළත් පස්වග මහණුන් වගේ ඒකයි පස්වග මහණුන් බුදුහාමුදුරු හොයාගෙන ගියේ. ඒකට හේතුව තමයි ඔහුත් මේ සමාජයේ විමුක්තියක් හොයන කෙනෙක්. ඒ නිසා වෙන ඔයයන්ට එහෙම කිව්වනම් ඔයත් කඩුල්ලක් දෙකක් තුනක් ජයගනි. ඊට පස්සේ ඕක මගහැරලා දානවා දැන් බෑ හෙට පුළුවන් පස්සේ පුළුවන් කියලා. හරිද? නමුත් ඒ මනුස්සයා ඒ හැම දෙයක්ම ජයගත්තා. එළි වෙන්න පැයක් හෝරාවක් විතර තියෙද්දි 4:45 විතර මේ මනුස්සයා මේ ශ්‍රී සද්ධර්ම එක දවසින් දැක්කා. එක දවසයි දැකලා ඒ මනුස්සයාට ඒක කියන්න ක්‍රමයක් නෑ. මනුස්සයා කිව්වා වේගින් යමක් කැරකෙව්වහම ඒ කැරකීමේ වේගයට ස්වභාවයෙන් ඒක ගැළවිලා වීසි වෙනවා. යමක් විසින් කරන දෙයක් නෙමෙයි ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒ වගේ මම මේ දරණ ලද දැඩි පරේෂණය තුළ මා විසින් ක්‍රියා කරන දෙයකට අමතර දෙයක් සිදු වෙලා මා තුළ තිබුණු බරපතලම මල කඩයක් කහල ගොඩක් විසි වුණා ඈතට ඉවත් වෙලා. ඒ මනුස්සයට කියන්න වෙන ක්‍රමයක් නැති නිසා ඒ උදාහරණය දක්වලා කිව්වා. ඉතින් ඒ මනුස්සයන් අදත් මට ගරු කරනවා. ඔහුට හාමුදුරුවරු තිත්ත වෙලා හිටපු කෙනෙක්. ඔහුට මේ ධර්මය පිළිබඳව ලොකු ගැටලුකාරකම් ඇති වෙලා තිබිච්ච පුජ්‍යලයෙක්. නමුත් අද ඒ ප්‍රසාදනීය ගුණය එලෙසම තියෙනවා. ඒ මිනිසා මා වගේ කළා, අරුණා කළා, මේ ලෝ ජීවමානව දැකපු හාමුදුරුවෝ අම්මා තාත්තා බුදුවරයා හැටියට ගරු කරන. ඉතින් මම නම් බුදු කෙනෙක්වත් මාර්ගඵලලාභී කෙනෙක්වත් නෙමෙයි. එහෙම තනතුරු ඕනෙම නැහැ. අපිට මේ තියෙන තනතුරු වලින් නිදහස් වෙන්නයි උවමනා තියෙන්නේ. ඒ නිසා වැරදිලාවත් ඔය ඇත්තවත් කියන්න එපා මාර්ගඵලයේ තියෙනවායි කියලා. මොකද විනෝම රංචුවක් ඉන්නෝ පොළු අරගෙන ගල් අරගෙන ගහලා තලලා දානෝ මාර්ගඵලලාභියෙක්ගේ වහුනොත් එහෙම. හරිද? මේ හරියට මේ මේක බරපතල සිද්ධියක් එක. ඉතින් ඒක නිසා නිකම්වත් වැරදිලාවක් කියන්න එපා. කිව්වොත් ඉවරයි. අර JVP කියලා කිව්වා වගේ තමයි. ඊටත් අදා. හරිද? ඉතින් ඒ නිසා හරිම බොහෝම භයානක තත්ත්වයක් තියෙන්නේ. එහෙම පිරිසක් ඉන්නවා. ඒ පිරිස අනවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන පිරිසක්. ඒ විවේචනය කරන පිරිසට බෑ හරිදී මොකද්ද කියලා ඇහුවොත් කියලා දෙන්න පුළුවන්ද මහත්ත? බෑ. ඔහු මේක වැරදි කියලා උද්ඝෝෂණය කරනවා. හරි මම ඒක වැරදි කියලා හරි බාර ගන්නම්. ඔබ එහෙනම් මට හරිදී කියන්න. කියපු ගම මොකද්ද කියන්නේ? අපිටන් දන්නේ ඒක හොඳ කෙනකින් අහගන්න. ඒක බුදුම කතාවනේ. විවේචනයක් කරනවා නම් ඒක පරිශමාප්ත අර්ථයෙන්ම පූර්ණත්වයෙන් ඒ විවේචනය කරන්න ඕන. එසේ නැත්තම් නිහඬව ඉන්න ඕන. තේරුණානේ? ඔයත්තන්ට උනත් යමක් වැරදි කියලා වැටහුණ පමණින් ඒකට පිළිතුර නැත්තම් කලබල වෙන්නට එපා. දැන් ලෙඩේ මේකයි කියලා අඳුනගත්තට මදි, දොස්තර ලෙඩා බාර ගන්න ඕන බෙහෙත් ළඟ තියෙනවා නම් විතරයි. නැත්තම් රෝහලකට යවන්න ඕන. නැත්නම් ලෙඩා මරනෝනේ. දොස්තර දන්නෝ ලෙඩේ මේකයි කියලා. බෙහෙත් ළඟ නැහැ. ඉතින් ලෙඩා බාර ගන්නවද? බාර ගන්න බෑ ලෙඩා. බෙහෙත් තියෙනවා නම් පමණක් ලෙඩා බාර ගන්න. එතකොට ලෙඩේ හොඳ කරන්න පුළුවන්. ඒ නිසා ඔය පින්නතුන්ලාගෙත් තියෙන ලෙඩ රෝග තියෙනවා නම් ඒව සුවපත් කරගන්න මේ දහම් ඖෂධය පාවිච්චි කරන්න පුළුවන්. මේ ධර්මය ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන ධර්මයක් හැටියට ගන්න එපා. ඒ වගේම මේක පුජ්‍යල ධර්මයක් හැටියට ගන්න එපා. මේක පොදු ස්වභාව ධර්මයේ තථාගත දර්ශනය. තථාගත දර්ශනය කියලා කියන්නේ තත්තාකාරය. තත්තාකාරය කියන්නේ පවතින ස්වභාවය. ඒ නිසා ඔබ ළඟ පවතින ස්වභාවය අඳුනගන්න තව කෙනෙක්ගේ මතයක් සංකල්පයක් වැඩක් වෙන්නේ නැහැ. ඔබට ස්වභාව ධර්මයේම ඔබ තුල ජනිත වෙන්නට උවමනයි. ඒ නිසා මෙතන ඔබ පරීක්ෂා කර ගැනීම සඳහා ඔබ දරන ප්‍රයත්නයක් මිස අපේ තියෙන සංකල්පයක් ගන්නට උත්සාහ කරනවා නෙමෙයි. ඒ නිසා ප්‍රතිපත්තිය තියෙනවා නම් කවමදාකවත් රහතුන්ගෙන් හිස් නැහැ මේ ලෝකේ. ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහෙරෙයුම් න ශුඤ්ඤතෝ ලෝකෝ අරහන්තේහි අස්ස. සුබද්ද භික්ෂුවගෙන් විමසුවා, දැන් මේ බුදුහාමුදුරු පිරුණම් පෑවටත් පස්සේ මේ ලෝකයේ මේ රහතුන් නැති වෙලා යයිද කියලා. ඒ අවස්ථාවේදී කිව්වා සම්මා විහෙරෙයුම් නිවැරදි ප්‍රතිපදාවේ පිහිටනව නම් තමන්ගේ නුවණ මනස න ශුඤ්ඤෝ ශූන්‍ය වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. ලෝකෝ අරහන්තේහි අස්ස. මේ ලෝකේ කවමදාකවත් ශූන්‍ය වෙන්නේ නැහැ ප්‍රතිපදාවේ තමන්ගේ මනස පිහිටවනවා නම්. ඒ වගේම පුජ්‍යල ප්‍රභේද තියෙනවා. ඒ ගැන අපි කලබල වෙන්න හොඳ නැහැ. එක්කෙනෙකුට ඉක්මනින් අවබෝධ වෙනවා, තව කෙනෙකුට ටිකක් පහු වෙලා අවබෝධ වෙනවා, තව කෙනෙකුට ජීවිතේ පුරාම අවසාන කාලෙදී අවබෝධ වෙනවා, සමහර අයට අවබෝධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපි විග්‍රහ කරනවා උග්ගටි තඥ, විපදි තඥ, ඤෙය්‍ය, පදමරම කියලා මේ කොටස් හතර. ඉතින් එහෙම උග්ගටි තඥ ජීවිත ගොඩක් අඩුයි. මේකෙන් ධර්මය තේරුම් ගන්න අය. ඉතින් විපදි තඥ සහ ඤෙය්‍ය ගුණයන් වල ගොඩක් අය ඉන්න අය ඉන්නෝ. අද සමහර ස්වාමීන් වහන්සේලා මේ දේශකයෝ නම් කියනවා අද ඔක්කොම ඉන්නේ පදපරමියෝ, එක්කෙනෙකුට නිවන් දකින්න පුළුවන්කම නැහැ කියලා කියනවා අද ඉන්නේ පදපරමියෝ කියලා. මම නම් ඒකට සූදානම් වෙන්නේ. ඉතාලම දුර්ලභව ඉන්නවා උගටි තඥ පුජ්‍යලියෝ. මට හමු වෙලාම තියෙන නිසා මම දන්නවා විවිධ තඥ පුජ්‍යලියෝත් ඉන්නවා, නෙය පුජ්‍යලියෝත් ඉන්නවා, මේ පදපරම කියන පුජ්‍යලියෝ මේ හතර දිනාම අදත් ඉන්නෝ ලෝකේ. කවදත් ඉන්නෝ. මේකේ අඩු වැඩියක් වෙනවා මිසක් එහෙම මේ අතුරුදහන් වෙන්නේ නැහැ, සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. මේ හතර දෙනාම එයාට මෙයාට ගිහිල්ලා ඉන්නවා. නමුත් පෘතජ්ජන හිතට ලෝකෝත්තර හිතක් එහෙම ලේසියෙන් අඳුනගන්න බෑ. පෘතජ්ජන හිතන ලේසියෙන් ලෝකෝත්තර හිතක් අඳුනගන්න බෑ. ඒකට හොඳ ලස්සන කතාවක් ඔය නිර්වාණ විනිශ්චය කියන පොතේදී අපේ තේනුකාණි චන්දවිමල මහානායක හාමුදුරුව කියලා දේලා තියෙනවා. ලක්දිව සිතුල්පව්වේ විසුව මහරහතන් වහන්සේලා ඒ කාලේදී ලක්දිව කාලයක් තිබළු භික්ෂූන් වහන්සේලා අතර ආර්යයන් වහන්සේ කෙනෙක් නොවන්නේ කවුද කියලා ප්‍රශ්නයක් තමයි තිබ්බේ. උනේ කවුද කියලා නෙමෙයි, ඒ කියන්නේ අනිවාර්යෙන් භික්ෂුවක් ආර්ය වහන්සේ කෙනෙක් බවට පත් වෙලා ඉන්න මට්ටමට තිබුණා. දැන් ඒකේ අනිත් පැත්තනේ තියෙන්නේ ආර්ය වහන්සේ කෙනෙක් කවුද කියන එක හොයාගන්න තියෙන්නේ. කවුද කියන්නත් බයයි, පොල්ලක් කරගෙන ඇවිල්ලා තවනවා කිව්වොත් එයා. හරිද? ඒ නිසා ඉතින් ඔය බුද්ධ පබ්බජිත කියලා හාමුදුරු කෙනෙක් ඔය රහතන් වහන්සේ කෙනෙක් පිටුපසින් පාසිවුරු අරගෙන, පාසිවුරු කියන්නේ පාත්‍ර සිවුරු, පාසිවුරු අරගෙන ඔන්න උපස්ථායකෙක් හැටියට ඉතින් වැඩ කාලයක් තිස්සේ වැඩ කරනවා, දානවලට වඩිනවා, ඉන්නවා ඉන්නවා. ඉතින් මේ දවසක් මේ බුද්ධ පබ්බජිත කියන මේ ස්වාමීන් වහන්සේ ඉතින් අහනවා මේ මේ රහතුන් වහන්සේලා මොන වගේද කියලා අහනවා. මේ හඳුන ගන්න පුළුවන් ක්‍රමේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ මේ හම්දුරන්ට ඇඟීමක්වත් ඇති වෙන්න, තේරුමක් ඇති වෙන්න අර ඍජුව ප්‍රකාශ කරන්න නැතුව කිව්වා, සමහර උදවිය පාසිවුරු අරගෙන රහතන් වහන්සේලා පිටුපසින් වඩිනවා, මේ පැමිණෙනවා, නමුත් ඒත් රහතුන් වඳුන ගන්න බෑ කියලා කිව්වා. එහෙම කිව්වහමවත් තේරුම් ගන්න එපා නේද? දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා දේශනා කළා, ගොඩිනුත් නෙමෙයි, මිමිනුත් නෙමෙයි, මේ ජලයෙන්ුත් නෙමෙයි ආවේ කිව්වා. එතකොට ජලයෙන් ආවෙත් නැත්නම්, ගොඩ බිමින් ආවෙත් නැත්නම් එන්න ඕන කොහෙන්ද? අහසින් එන්න ඕන. ඒ වගේ මෙතනත් පැහැදිලි කළා, පාසිවුරු අරගෙන පිටුපසින් එනවා, ඒත් රහතුන් වඳුරන්නේ නෑ කියලා මේ රහතන් වහන්සේ. අනේ මේ ඒකනේ මේ බුද්ධ පබ්බජිත කියන්නේ ඒකනේ, මෝඩ මිනිස්සෙක් කියන එකනේ, මේ වයසට ගිහිල්ලා මන්. ඒත් මේ මිනිස්සෙට තේරෙන්නේ මේ ඉස්සරහා ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නෑ. ඉතින් එහෙම ප්‍රකාශ කරන්නේත් නෑ. මම මේ කියපු ගමන් කියලා අර සම්මානයක් පෙන්වනවා වගේ, පොලිස් නිල ලාංඡනය පෙන්වනවා වගේ තැනකට ගිහිල්ලා ඒ ලාංඡනය ඔස්සේ යමක් දිනා ගන්න උත්සාහ කරන්නේ. ඒක ප්‍රායෝගිකව අනිත් අයට ඇඟේනවා මිස ප්‍රකාශ කිරීම කළා ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්න, ප්‍රසිද්ධ වෙන්න රහතන් වහන්සේලා ක්‍රියා කළා නෑ. එහෙම කරන්නේ නෑ. මම මෙහෙමයි මෙහෙමයි කියලා ඒක ඉස්සරහට දාන්නේ, ඒක පිටුපසින් තියෙන්නේ. ඒක ඉබේ හඳුනා ගන්න ස්වභාවය වෙනම කතාවක්. මේ අර ලාංඡනේ ඉස්සරහට දාගෙන ඒ ලාංඡනේ වෙනුවෙන් ලෝකේ නිම වෙලා තියෙන ගරු සත්කාර, ලාභ සත්කාර ලබන්න කැමති නැහැ. දැන් ඔක ලස්සන කතාවක් තියෙනවා, පුකුසාති රජතුමා. පුකුසාති රජතුමා කියන රජතුමා ඒ රාජ්‍ය අත්හැරලා දාලා දැසිදස්සෝ ඒත් පස්සෙන් ආවා. මේ රජතුමා හොඳයි, ආරාධනාම කරනවා යන්න එපා රජුනේ, අපි රජේ ඉන්නේ කියලා. අවසානයේ රජතුමා පාරමැද ඉරක් ඇඳලා කිව්වා, මේගොල්ලෝ නතර කරගන්න ඕන නිසා මේ ඉරෙන් මෙහාට આવොත් හිසකසා දාන්න කියලා. කවුරුත් ආවේ නැහැ. හරිද? එහෙම කියලා තමයි රජතුමා බේරිලා ගියේ, මේ රාජ්‍යය අත්හැරලා. එහෙම ගිහිල්ලා ඉවරලා අර අවන්හලක ඉන්න මොහොතේදී ඒ රජතුමා ඒ ධර්මය හොයාගෙන ගිහිල්ලා අවන්හලේ ඉන්න බුදුහාමුදුරුව හොයාගෙන යන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක මෙන්න මෙහෙම පුජ්‍යලයක් එනවා. මේ පුජ්‍යලයට මෙතෙන්ට එන්න හම්බ වෙන්නේ නැහැ, මෙයා මේ යනවා. ඒ නිසා මම එතෙන්ට ගිහිල්ලා බණ කියන්න ඕන කියලා කල්පනා කළා. කල්පනා කළා බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා ධර්මානුශාසනාව කළා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේත් කර වැඩි යවන්හලට ගිහිල්ලා මේ මම මටත් ඉන්න මේකේ අවසරද කියලා අහලා මේ දෙන්නත් එක්ක ඔහේ කතා කර කර හිටියා. ඉතින් අවසානයේ අර පුකුසාති රජතුමාට ධර්ම අවබෝධයට පත් වුණාට පස්සේ තමයි එයා දැනගත්තේ මේ ඉලි වෙනකම් මේ මගේ ශාලාවේ මේ අන්ධකාරයේ ඉඳලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේවත් එහෙම ලේසියෙන් මේ පිටින් රැස් වලින් කයකින් එහෙම අඳුන ගන්න බෑ. ඉතින් පැමිණිහාම හිතුවේ කවුද? මේ කොහේ හරි යන කවුරු හරි ශ්‍රමණෙක් නේ. ශ්‍රමණෙක් කියද අද නම් ඉතින් අපිට ලොකු අය අඳුන ගන්න පුළුවන්නේ, එන කාර්කෙන් සහ ආනන්දෙන් අඳුන ගන්න පුළුවන්. නමුත් එදා එහෙම අඳුනන්න බෑ. බුදුහාමුදුරන්ටත් තිබුණ රත්තරන් කරත්තයක් ඕනනම් භාවිතා කරන්න. නමුත් එහෙම පාවිච්චි කරලා නැහැ. එහෙම භාවිතා කරලා නැහැ. එදා තිබුණ කාලේ හැටියට රත්තරන් කරත්තේ තමයි රජතුමා භාවිතා කරන්නේ. ඒ වගේ එකක් හොඳයි බැරිද ඉල්ලුවනම් දෙනවද නැද්ද? රජවරු ටික අනිවාර්යෙන් දෙනවා. නමුත් එහෙම පාවිච්චි කරලා නැහැ. මොකද ඒ දේවල් වුමනා නැහැ කියලා මනසින්ම අතහැර දාලා ලෝකයට පරහිතකාමීව සේවාවක් සපයපු නිසා ඒ බුද්ධ ගුණයක්, අරහත් ගුණයක්, ඒ ගුණය මේ ආනන්ද හාමුදුරුවන්ටවත් ඇති කරගන්න බෑ. තේරෙනවනේ? ඊට වඩා දුර්වලකම් ගොඩාක් තියෙනවා මේ දේශනා කරන හාමුදුරුවෝ ළඟ. ඒ දුර්වලකම් තියෙනවා. ඉතින් දුර්වලකම් ටික තිබ්බට දුර්වල නැති කොටසක් තියෙනවා. ඒ කොටස තමයි මේ ප්‍රයත්නට කියලා දෙන්නේ, පැහැදිලි කරලා දෙන්නේ. ඒ ටික ප්‍රසන්නයි, ඒ ටික බොහොම වටින කොටසක් තියෙනවා. ඒක පුජ්‍යලයක් හඳුනා ගන්න නෙමෙයි ඔබ ධර්මය ඇසියුත්තේ, තමාව හඳුනා ගන්න. තමාව හඳුනා ගන්න. තමාව හඳුනා ගත්තනම් එයා තමයි ධර්මය හඳුනා ගත්ත කෙනා බවට පත් වෙන්නේ. තමා කියන්නේ කවුද? තමා කියන්නේ කවුද? තමා කියලා කියන්නේ දුක් රසක්. දුක්ඛ සත්‍ය කියන්නේ වෙන කොහෙවත් ඈතින් බලන්න ඕන දෙයක් නෙමෙයි. කවුද? තමා. දුක්ඛ සත්‍යය නෙමෙයිද තමා? හැම කෙනාගේම තමා කියලා කියන්නේ දුක්ඛ සත්‍යය. ආයිතින් අහන්න දෙයක් නැහැ. ඔය තමයි තමයි කියලා මමයි මමයි කියලා කතා කරන හැම දෙයකම කෙලවර තියෙන්නේ මොකද්ද? දුක තියෙනවා. එහෙමනම් තමා කියලා කියන්නේ දුක්ඛ සත්‍යය කියලා හරියට තේරුම් ගත්තනම් දැන් ඉතින් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් දුක්ඛ සත්‍යය කියන්නේ ඊටත් වඩා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා තමා නෙමෙයි කියන්න පුළුවන්. ඉතින් තමා කියන එක ඇතුලේ තමයි ඕවත් තියෙන්නේ නේද මහත්තයා? නේ ඈ ඉතින් එහෙම තර්ක හරි දක්ෂයි ඕවා විවේචනය කරන්න යොදා ගන්න. ඒ නිසා මම ඔය අනිත් ඒවත් ආවරණය කරනවා. ඉතින් ඒ තමා කියන එක ඇතුළට ඒවත් අයිති වෙනවා ඈ. ඊට පස්සේ කියයි අපි හේ විප්‍රයෝග දුක්ඛෝ නේ අපි අයිති. ඒක ඇතුළේ තමයි තමා ඉන්නේ. වෙන දැනග නෙමෙයි නේ. නිසා ඉතින් කෙටියෙන් කියන්න පුළුවන් තමා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය. දුක ඊළඟට තමන්ට පුළුවන් මේක දුක්ඛ සමුදය කරගන්නේ. දුක්ඛ සමුදය කරගන්න ස්වභාවයෙන්ම තමා දුකක් කියලා තේරුම් ගත්තා නම් තමාට තමාගෙන් ගැලවීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. කටුවක් ඇනනොත් එහෙම කකුල ඒක දුකයි නම් ඒක ගලවා දෙමීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ වගේම තමාට තමා දුකක් කියලා තේරුම් ගත්තාම තමා මමත්වයෙන් ඉවත් විය යුතුයි. මා මමත්වයෙන් බැහැර විය යුතුයි කියලා සංකල්පයට අදහසට එනවා අනිවාර්යයෙන්ම. ඒ අදහස පාදක කරගෙන දුක්ඛ සමුදය එයා නිරෝධය සහ මාර්ගය සොයාගෙන ලබා ගන්නවා. හැබැයි මේ කියන ධර්ම කරුණු එකට මනස තුල වැඩෙනවා. එකට මනස තුල වැඩෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ තුන් ධර්මතාවම ජීවිතේ එකට වැඩෙනවා. මනස තුල වැඩෙනවා. දැන් අපි හිතමුකෝ මාර්ගයේ යම් තරමකට දුක යම් තරමකට වැඩෙනවද ඒ තරමට දුක්ඛ සත්‍ය තේරෙන තරමට එයාගේ තුල සමුදය වැඩෙනවා. සමුදය යම් තරමට වැඩෙනවද එයාට ඒ තරමටම නිරෝධය පිළිබඳව උවමනාවක් අවබෝධයක් ඇති වෙනවා. ඒ නිරෝධය යම් තරමකට වැඩෙනවද මාර්ගය වැඩෙනවා. ඒ අනුලෝම ප්‍රතිලෝම කොයි විදියට බැලුවත් ඒ දේ වැඩෙන තරමටම අර්ධේවල් තියෙනවා. ඒ කාරණේ ඒක එහෙමම තමයි. ඒක කුසලයේ වැඩෙන තරමට අකුසලයේ ඈත් වෙනවා. තේරෙනවනේ නේ? දැන් කොළඹ ඉඳලා නුවරට යන තරමට නුවරට ලං වෙනවා, කොළඹ ඈතට වෙනවා. තාම සරල උදාහරණයක් ඔබ තමයි පෙන්වලා දෙන්නේ. දැන් ඔබ තුල ඔබ අල්ලගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වු ඒ නිර්වාණ සත්‍ය නෙමෙයි. ඔබ දැනට උපාදාන කරලා ඉන්නේ ඒ නිර්වාණ ශක්තිය නෙමේ, දැවීමේ ශක්තිය. ඒ දැවීමේ ශක්තිය අල්ලගෙන ඉන්න නිසා මොකද වෙන්නේ? දැවෙනවනේ. දැවීමේ ශක්තිය අල්ලගත්තොත් ඕනම කෙනෙකුට සිද්ධ වෙන්නේ දැවීමක්. එනිසා නිවීම කියන එක ඔබ තුළ පහළ කර ගැනීම සඳහා ඔබට අවකාශය තියෙනවා. දැවීම කියන එක දුරු කරලා නැති කරලා. එනිසා ඔබ තුල දැවෙන ස්වභාවයෙන් ඔබට පුළුවන්කම තියෙනවා මේ නිවීම කියන ස්වභාවයට මාරු වෙන්න. ඒ මාරු වෙන්නේ තමන්ගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ රටාව නිවෙන පැත්තට යොමු කිරීම තුලයි. දැන් නිර්වාණ රූපයට අවධානය යොමු කළොත් නිර්වාණය විඳ දරා ගන්න ගියොත් දැන් එතකොට අපි එනවා රූප නිරෝධ, වේදනා නිරෝධ, සංඥා නිරෝධ, සංකාර නිරෝධ, විඥාන නිරෝධ. මම ලස්සනට ලියන්න කොලයක් අරගෙන එක පැත්තක මෙහෙම ලියලා එක පැත්තක රූප, අනෙක් පැත්තෙන් නිරෝධ. හා මෙහෙම ඉරක් මැදින් මේක කරලා දෙපැත්තෙන් මේ කරුණ පහ ලියන්න. දැන් ඔබ ජීවත් වෙන්නේ කොයි පැත්තද? දැනට ජීවත් වෙන්නේ නම් රූප, වේදනා, සංඥා, සංකාර. දැන් ඔබ මාරු වෙන්න ඕන නිරෝධ පැත්තට. දැන් බලන්න නිරෝධ පැත්තේ දිගටම තියෙන නිරෝධ. හැබැයි එකක් නිරෝධ කරගත්තොත් ඔක්කොම නිරෝධ වෙනවා. එකක් නිරෝධ වුණොත් සියල්ල නිරෝධ වෙනවා. යංකින්ච සම්මුදය ධම්මං සබ්බත්ත නිරෝධම්. එකක් නිරෝධ වුණොත් මේකේ සම්මුදය වෙනවා. ඒ නිසා දැන් බලන්න රූප කියන ස්වභාවය ඉස්සෙල්ලා අඳුන ගන්න. රූප කියන ස්වභාවය අඳුනගෙන ඊවස නිරෝධ කියන ස්වභාවය මොකක්ද කියන බලන්න සරලව දැන් ඔබ බන ගොඩාක් අහපු පිළිස රූප කියන ස්වභාවය නිරෝධ කියන ස්වභාවයත් දෙක විග්‍රහ කරන්න. ඉස්සෙල්ලම රූප කියන ස්වභාවය කියන්නේ මොකද්ද? ඔව්. මාසසට පේන. ඔව්. සරලව කිව්වොත් වර්ණ, ඊළඟට හැඩ, ලස්සන, අවලස්සන, පිළිකුල්, ප්‍රියමනාප, මනස්කාන්ත, විවිධ වයි වර්ණ වර්ණ. ඔය ඕනම එකක් අයිති වෙන මොන ගණිතද? රූප ගණිත. මොන හැඩයක් තිබ්බා ඒක රූප ගණිතයට අයිති වෙනවා. පැහැදිලිද? දැන් මේ සුදු කොලේ වුණත්, මිලේසුව වුණත්, මේ පොතක් වුණත්, ඒවයි තියෙන හැම දෙයකින්ම ඉන්නේ මොකද්ද? විවිධාකාර රූප. ඒ ඔක්කොම අයිති වෙන්නේ රූප. එතකොට අපි එනවා හරි. දැන් රූප කියන ගුණය අඳුනගත්තනේ. දැන් එනවා නිරෝධ කියන ගුණයට. නිරෝධ ගුණය මොනවාගේද? අන්න නිරෝධ ගුණය මොනවාගේද කියලා විනාඩි කීපයක් සංසුන්ව විමර්ශනය කරන්න, විදර්ශනා කරන්න මේ මොහොතේදී. නිරෝධ ගුණය අපි රූප ගුණය ඉගෙන ගත්තා. නිරෝධ ගුණය විදර්ශනා කරන්න, විමසන්න අපි ඒක සාකච්ඡාවට ගන්නවා. හොඳයි, අපේ මාතෘකාව වුණා මොකන්ද? නිරෝධය. අර පැත්තෙන් රූපය, මේ පැත්තෙන් නිරෝධය. අපි රූපය හඳුනාගත්තා, දැන් නිරෝධය පැත්ත කතා කරනවා. කොහොමද නිරෝධය කොහොමද දැනෙන්නේ? රූප දැනෙන විදිය ඔබ දන්නවනේ නේ? ඔබට තේරෙනවා. කොහොමද නිරෝධය දැනෙන්නේ? නිරෝධය ඔබ අයිති කරගන්නේ කොහොමද? නිරෝධය ඔබට ආස්වාදනය වෙන්නේ කොහොමද? නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද? දැන් කියන්න. දැන් මේ ධර්මය කියන එක අල්ලගන්න ඕන හරි පැත්ත තියෙනවා. ඒකත් වැරදි පැත්තෙන් අල්ලන්න පුළුවන්. දැන් කෝපයක් වුණත් අල්ලන්නේ ඒක කොක්ක්ක් තියෙනවනේ. ඒ කොක්ක පැත්තෙන් තමයි කෝපය අල්ලලා මේ ජලය හරි තේ හරි පානය කරන්න ඕන. ඒකෙත් අර කොක්කන් ඇති පැත්තෙන් ඇල්ලුවම සමහරවල් ලිස්සලා වැටෙන්න පුළුවන්. ධර්මයේම තමයි. නමුත් ධර්මයේ වුණත් නිසි විදියට ඒක පරිහරණය කළේ නැති වුණොත් ඒක ප්‍රයෝජනයක් නැහැ. දැන් ඔරුවකට නැගලා ඔරුවේ වාඩි වෙන්න ඕමනාතන වාඩි වුණ නැති වුණොත් ප්‍රශ්නයක්. හබල අල්ලන්න ඕන පැත්තට ඇල්ලුවේ නැති වුණොත් ප්‍රශ්නයක්. අඩුම තරමේ ඉදලා වුණත් අතට අරගෙන ඉදලා අල්ලන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඉදලා තමයි ඕනම කෙනෙක් අල්ලන්නේ. නමුත් ඉදලා අල්ලන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඇල්ලුවේ නැති වුණොත් අතු ගන්න බෑ. හැඩේ රතු ගෑවෙන්නේ නැහැ. ඒ නිසා ඔය ඇත්ත ධර්මයේ තමයි අල්ලන්නේ. හැබැයි අල්ලන ක්‍රමී හරි වැරද්දක් තිබ්බොත් මොකද වෙන්නේ? ඒක වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. ධර්මයේ ගොනු වෙන්නේ. ඒ නිසා මේ රටෙත් ඉන්න මේ සද්ධර්මයේ අහලා සද්ධර්මයේ වැරදි ක්‍රමයට අල්ලගෙන වැරදි මත, වැරදි සංකල්ප පතුරවන සහ මුලා වෙච්ච උදවිය ඉන්නවා. ඒ නිසා ධර්මයේ උනත් හරි ක්‍රමයට, නිවැරදි ක්‍රමයට අල්ල ගන්න ඕන. දැන් අපි මම ඉතුරු කරගෙන එහෙම නැත්තම් මට මාර්ගඵල ලබන්න කියලා සංඥාවෙන් කෙනෙක් කියන්න එපා. මට ධර්ම අවබෝධය කරගන්න කියන සංඥාවේ යන්න එපා. මම මේ ධර්ම අවබෝධය කරගන්නවා කියලා කියන්නේ මම නැති කර ගැනීම. මට ධර්ම අවබෝධය වේවා කියන නෙමෙයි අපි යන්න ඕන. මම නැති වේවා. මල් ළඟ තියෙන මමංකාරයේ දුරු වේවා, නැති වේවා. ඒ නිසා මට ධර්ම අවබෝධය වේවා කියන න්‍යායය යන්න එපා. මම නැති වේවා, මං ළඟ තියෙන මමංකාරය නැති වේවා කියන ගුණයෙන් තමයි ඔබ ධර්ම පරිශ්‍රණය කරන්න ඕනේ. එතකොට උන ලස්සන තැනකින් ඔබ ඒ ධර්මය ආරම්භ කළා වෙනවා. ඒ ආරම්භ කිරීම ඔබට ගොඩාක් දුර යන්න උදව්වක්, උපකාරයක් වේවි. එතකොට අර මේ තමා වෙනම කෙනෙක් හැටියට දැකලා, පිට දෙයක්, බාහිර දෙයක් දැකලා, ඒ බාහිර දේවල් කඩලා බිඳලා වෙනස් කරලා දකින්න කෙනෙක් පොඩ්ඩක් ඈත් වෙලා තමන්ගේ මමත් කාර්යය දුරු කරන වැඩපිළිවෙලට, මා විසින් තවත් දෙයක් දකින්නවා කියන ගුණය අයින් කරලා, මා විසින් වෙනත් දෙයක් නෙමෙයි මාවම පරේක්ෂණය කරන ගමන ආරම්භ කරා. දැනට ඔබ ළඟ තියෙන න්‍යාය තමයි මා විසින් අන්දයක් දකිනවා, පරීක්ෂණය කරනවා, හදනවා, බින්දිනවා, වෙනස් කරලා බලනවා, හදලා බලනවා. ඔය දේ තමයි කරන්නේ. මා විසින් අන්දයක් නොව මා විසින් මාවම, තමාවම. ඒකොට මා විසින් මාවම කියලා කිව්වහම ඒක හරි පුදුම දෙයක්. මා විසින් අන් දෙයක් බලන වේලාවක් හැම වෙහෙතකම හඳුනගන්න. ඒ ප්‍රභේදය ඔබට තේරෙනවද? මා විසින් අන් දෙයක්. දැන් ඔබ විසින් ඔබේ අත දිහා බලනවා. එතකොට ඒකත් අයිති වෙන්නේ මා විසින් අන් දෙයක්. තේරුණාද? ඔබ විසින් ඔබේ ශරීරය දිහා බලනවා. එතකොට ඒකත් අයිති වෙන්නේ මා විසින් අන් දෙයක්. ඊළඟට ඔබේ සිතුවිලි ගලාගෙන යන විදිය ඔබ දිහා බලනවා. මා විසින් සිතුවිලි ගලාගෙන දෙය. ඒකත් අන්දයක්. තේරුණාද? ඊට පස්සේ මා විසින් අතීත මතකයක් අවදි කරනවා. එතකොට එතනත් මා විසින් අන්දයක්, වෙන දෙයක් ඒක. මා විසින් මාවම පරේක්ෂණය කරනවා කියලා කියන්නේ ඉතාම ළඟ ළඟම තියෙන ගැඹුරු වචනයක්. ඉතාම සමීපයෙන් සමීපයෙන් තියෙන්නේ. තෝකේ කොච්චර ගැඹුරක් තියෙනවද කියනවා. ඕක තමයි අර දිත්තේ දිත්ත මත්තන් භවිෂ්‍යති කියපු වචනේ තියෙන්නේ ඔන්න ඔය ගැඹුර. ඕක අපි අඳුනගෙන තියෙන ප්‍රචලිත ක්‍රමයට වඩා ගැඹුරක් තියෙනවා. ඒ තිබිච්ච නිසා තමයි රහතන් වහන්සේ කෙනෙක් බිහි වුණේ. නිසා මේ විදිහට ධර්මයේ ගන්න මහන්සි වෙන්න ඕන. දැන් ඇසින් දුටු දේ හිතට ගන්න නැතුව අතහැරීම කියලා කියනවා. ඇසින් දුටු දේ හිතට ගන්නේ නැතුව අතහැරීම කියන වචනයක් අපි ඉතාම සරලව කියවත් දැකීම යනු මොකද්ද? දැකීම යනු ඉතින් ගැනීමම තමයි. අරගෙන ඉවරයි එතකොට. ඈ ඈ දැකීම යනු අරගෙන ඉවරයි. හයි මොකද්ද හිතට ගන්නේ නැතුව කියන්නේ? දැක්කා කියලා කියන්නේ අරගෙන ඉවරයි. අතීත, අනාගත, වර්තමාන, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, ඔව් ස්පර්ශේ, සියල්ලම සිද්ධ වෙලා අවිද්‍යාපත්‍ය සංකාර වෙලා, සංකාරපත්‍ය විඥාන වෙලා වැඩ කරලා නාම රූප වේදනා ඔක්කොම ඇවිල්ලා තණ්හාත් ඇවිල්ලා ඊට පස්සේ ඇති කරනවා මේක හොඳ නැහැ කියලා. එතකොට ගැටීමේ සංකල්පේ එතන එන්නේ. එතන නිරෝධේ නැහැ. එතන ගැටීමේ සංකල්පයයි එතන උපදින්නේ. ඒ නිසා ගැටීමේ සංකල්පේ හරි ඇලීමේ සංකල්පේ හරි නිවන් ප්‍රතිපදාව නෙමේ අකුප්පාමේ චේතෝ විමුක්තිය. කිසි දෙයකින්කට සම්බන්ධ නැති චේතෝ විමුක්තිය. නිදහසක්. කිසි දෙයකට සම්බන්ධ නැහැ. කිසි තැනක පියවරක් තියලා නැහැ. කිසි දෙයක් උපාදානය කළා නැහැ. ශුන්‍යතෝ ලෝකෝ අනිමිත්ත අප්‍රනිහිත ශූන්‍ය නිර්වාණය වෙන්න ඕන. ඒ නිරෝධය කියන එකෙන් අදහස් වෙන්නේ මේ නිර්වාණ ගුණයම තමයි. ඉහළම නිර්වාණ ගුණයත් පහළම නිර්වාණ ගුණයත් කියලා දෙකක් හැටියට අපි සම්බන්ධ කළත් නිර්වාණ ගුණය එකයි. දැන් උදාහරණයක් වශයෙන් ඒකේ හරියට අපි සරල පාරකට දැම්මහම අපි කියනවා අපි දැන් හයිවේ එකට ඇතුළත් වුණා. ඉතින් ඒ දෙකේම තියෙන්නේ ඉහළම ගැලේ කරලවලේ තියෙන්නේ ඒ වේකමයි පල්ලෙහා තියෙන්නේ තේ පාරම. අපි ඒකට කියන්නේ අපි දැන් හයිවේ එකේ ඉන්නේ කියලා කියන්නේ. ඒ වගේ මේ පාරේ කොතනද ඉන්නේ කියන කේ ගැටලු කෙසේ වෙතත් ඒ ස්වභාවය එකයිනේ. නීතිය එකයි, පාර එකයි, හැඩේ එකයි, යන්න තියෙන ක්‍රමේ එකයි. ඒකයි. ඒ නිසා පහළම தත්ත්වය පැහැදිලි කරද්දිත් අපි පැහැදිලි කරන්නේ අරිහත් ගුණයේ තියෙන ලක්ෂණ වලින්ම තමයි. වෙන ලක්ෂණයකින් ඒක පැහැදිලි කරන්න බෑ. ලෞතර බුදු කෙනෙක් තුල තියෙන්නේත් ඒ අරිහත් ගුණය තමයි. හදන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්නේ අරිහත් ගුණය, කාළඟ තියෙන්නේ අරිහත් ගුණය. නමුත් ලෞතර බුදු කෙනෙකුට තියෙන වෙනම ඥාන දර්ශන ටිකක් තියෙන වෙන බුදු කෙනෙකුටම ආවේනික වෙනම කොටස් ටිකක් තියෙනවා. නමුත් නිර්වාණ ගුණයෙන් හැම දිනාටම එක සමානයි කියලා බුදුරජාණන් වහන්සේම පෙන්වලා තියෙනවා. මොකද නිර්වාණ ගුණයේ වාද ભેද තිබුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. මේ වාද ભેද ඉන්න ලෝකේ නිදහස් වෙන්න කියලා මිනිස්සේ නිවන් දකිනවා. නිවන් දැක්කට පස්සේ ඒ ලෝකෙත් තිබ්බොත් මං පළවෙනියා, මං ඉස්සෙල්ලා ආපු එක්කෙනා, මං දෙවෙනියට ආපු එක්කෙනා, තුන්වෙනියට ආපු එක යුද්ධයක් වෙනවනේ. නිර්වාණ ගුණයේ පුජ්‍යලත්වයක් නැති නිසා පළවෙනියෝ, දෙවෙනියෝ, තුන්වෙනියෝ, ඉස්සෙල්ලා ආපු කෙනා, පස්සේ ආපු කෙනා කියලා කෙනෙක් නැහැ. තේරෙනව නේද? අයත් ඉන්න තැනයි ධම්ම කොච්චර ගැඹුරුද කියන එකයි තේරෙනවා. මේවා හොඳටම අපිටත් තේරෙන්නේ අපේ වෙනතුන් කතා කරනවා. කතා කරන තරමට තමයි අපිටත් මේ පැහැදිලි වෙන්නේ. එතකොට අපිට කියන්න හිතෙන්නේ වේදනාවේ නිරෝධ පැත්ත, සංඥාවේ නිරෝධ පැත්ත, සංකාරයේ නිරෝධ පැත්ත. ඔය වේදනාවන් වල ඉන්නකොට, රූපවල ඉන්නකොට කොච්චර හරි කම්පනේ, රූපවලට අනුව කම්පනේ වෙනවා. වේදනාවල් වල ඉන්නකොට හැම තිස්සෙම හදවත වේදනාවෙන් විඳ විඳ විඳවන්න සිද්ධ වෙනවා. වේදනා සංඥාවලත් ඉන්නකොට විවිධාකාර සංඥාවල් ලැබිලා ඒක කොච්චර හරි අර කෝච්චි යන මේ පාරක් වගේ, පීල්ලක් වගේ, එහෙම නැත්නම් කෝච්චි යන කිට්ටුවෙන් ඒ ඇගේක ඉන්නකොට ඒ මිනිස්සුගේ ගෙවල් හෙල්ලෙනවා වගේ කෝච්චියක් යන වාරයක් පාසහම මොකද වෙන්නේ? සංඥාවල් පැමිණෙන හැම මොහොතකම අපි කම්පණය වෙනවා, සැලෙනවා, සැලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සංස්කාර ඇති වෙනකොටත් එහෙමයි. නිතරම මේ මෞංක මාරක ස්වභාවයක් තියෙනවා. මම නැවත නැවත නිර්මාණය කර කර, ප්‍රතිනිර්මාණය කර කර ගුණයක් තියෙනවා අපි ළඟ තියෙන හැමතිස්සෙම මවමව විඳිනවා. සමහර දේවල් මේ ලෝකේ ඇති දේවලුත් නෙමෙයි, තමන්ට තියෙන දේවලුත් නෙමෙයි. නමුත් හිතට ඕනම දෙයක් තමන් මේ ස්වභාවයේ ඉන්නවයි කියලා හිතලා එක්ක තමන්ට මෙහෙම දෙයක් අසුභ විදියට සිද්ධ වෙයි කියලා, එහෙම නැත්නම් සුභ විදියට සිද්ධ වෙයි කියලා මනුස්සයෙකුට සතුට වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්. හැබැයි සිද්ධ වෙලා නැහැ. සියල්ලම භාවිතාවෙන්. ඔව්, අතීත, අනාගත, වර්තමාන. ඔව්, උපකල්පනේ වෙන්නේ සියල්ලම ආශ්‍රිත කරගෙන. ඉන්ද්‍රියන් හයමත් අතීත, අනාගත, වර්තමාන කියන. ඔව්, දැන් අපි විතාව පැහැදිලිව කියලා තියෙනෝනේ මේ ඕනම රූපය සංස්කාරයත් එක්ක, විඥානයත් එක්ක සම්බන්ධයි. වේදනාවත් අර සංස්කරණයත් එක්ක සම්බන්ධයි. රූපෙත් එතන තියෙනවා. මේ එකක් එකවර වැඩ කරන්නේ එකක සියල්ල නිතරම තියෙනවා. එකක සියල්ලම තියෙනවා. මනසේ විග්‍රහාත්මක වෙන චිත්ත රූප ධර්මයෝ, ඒ රූප කලාප සියල්ලක්ම එක චිත්තක්ෂණයක ඥාතිකම් කියනවා. ඔව්, පටිච්චසමුප්පන්න වෙනවා කියන්නේ ඒකට නිතරම පටිච්ච වෙනවා, සම්බන්ධ වෙනවා, සැකසෙනවා, සංවිධානය වෙනවා. ඒ සංවිධානය වෙන හැමතැනම ඒ ශක්තියින් ටික එකට පවතිනවා. ඒක එකක් නැති වෙන්නේ නැහැ. ඒක ජීවමය ගුණයක් කියන්නේත් ඒකයි. දැන් අපේ ශරීරයේ උනත් පවතින්නේ සමස්ත සංස්කාරක වස්තු බීජත්වයක්. දැන් මේ අපිට මේ ඔක්කොම ටික තිබිලා වායුව නැති වුණොත් ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. ඔක්කොම ටික තීදි ජලය නැති වුණොත් ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. ඔක්කොම ටික තීදි ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් ඔන්න ඔය වගේ එකට එකින් එකට එකින් එකට එකින් එකට කොයිම හරි විදියකින් සම්බන්ධකම ඔය වාතයක් තියෙන, ජලයක් තියෙන, ඔක්කොමත් තියෙන මේ හිරු එළිය නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි නිතරම මේ සංකලනයක් ක්‍රියාත්මක වෙන්නේ මනස තුල. නිරෝධයේ පැත්තට ආවහම හරිම සන්තෝසයි. මුකුත් කරන්න දෙයක් නැහැ, පෙරලන්න දෙයක් නැහැ, යුද්ධ කරන්න දෙයක් නැහැ. තමන්ගේ දර්ශනේ හරි කියලා හිතාගෙනත් නැහැ, වැරදි කියලා හිතාගෙනත් නැහැ, වෙනයම් ආකාරයකට උපකල්පනය කරගෙනත් නැහැ. හොඳද? මේ නිරෝධයේ තියෙන ගුණය මම පෙන්නන්නේ. වෙනයම් ආකාරයකට ඉන්නවයි කියලා උපකල්පනය කරත් නැහැ. ඔබ මහා බුරුකාරයෙක් කියලා කිව්වත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ ලෝකේ ඉන්න පරම සත්‍යවාදී උත්තමයා කියලා කිව්වත් ඒකත් එයා බාරගන්නේ නැහැ. මොකද සමස්ත නිරෝධයනේ. සමස්ත නිරෝධේ, සමස්ත නිරෝධ සත්ත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදී කොට ඇති සංයෝජන ධර්ම හීන වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එයා කිසිම දෙයක් වේරෙන්නේ නැහැ. ශුන්‍යතෝ අනිමිත්තෝ අපනීතෝ. ඊටාම් පැහැදිලි ඈ. පූර්ණ නිදහස. ඒ කියන්නේ ශූන්‍යතාවයක් අල්ලගෙන නැහැ, අනිමිත්තක් අල්ලගෙන නැහැ, අපනිහිත කියන එක අල්ලගෙන නැහැ. ඒක පරමාර්ථ සත්‍යෙහි ගොනු වෙනකොට ඒක යථාර්ථයක් හැටියටයි එන්නේ. ඒක නිත්‍ය කරගෙන නැහැ. අනිත්‍ය කියලා කියන්නේ සියල්ලම අතහැරීමට සුදුසුයි කියන එක. ඉතින් පින්නතුන් මේ අනිත්‍යතාවයට ලක්වන දේවල් නිත්‍ය කරගෙන ඉන්න එකද තියෙන්නේ? අනිත්‍යතාවයට ලක්වන දේවල් නිත්‍ය කර අතහරින්න ඕන දේවල් අල්ලගෙන ඉන්නවා. අතහරින්න ඕන දේවල් අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්න ඕන දේවල් මොකද වෙන්නේ? එතකොට ඒ හරහා එන දුක් පීඩා ලැබෙනවා. දැන් කම්බියක් අල්ලගෙන ඉන්නකොට අපි කියනවා ඔය කම්බිය අතාරින්න ළමයෝ. ඔක කරන්ට් එකේ ඇවිල්ලා වදින්න පුළුවන්. නමුත් අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන හිටියොත් එන්නේ කම්බියෙන් එන සැර එයාට වදිනවා. ඒ වගේ අතහරින්න ඕන දේවල් මිනිස්සු අල්ලගෙන ඉන්න නිසා අනිත්‍ය ලෝකේ නිත්‍ය කරගෙන ඉන්නවා. අනිත්‍ය කියලා කියන්නේ අතහැරීම. අතහරින්න සුදුසු දේවල් අත්හැර යුතුයි. අතහැරියාම පුජ්‍යලයක් නැහැ. පුජ්‍යලයන් විශේෂයෙන් අතහරින්න ඕන. දැන් ඔය මේ ගොඩක් අය අතහැරීම කියලා හිතන්නේ පුජ්‍යලයා විසින් කරන අතහැරීමක්. ඒ නිසා අපි මෙතෙන්දි පැහැදිලි කරන අතහැරීම ගැඹීරයි. මොකද මෙතෙන්දි පැහැදිලි කරාම මේ පුජ්‍යලයා අතහැරීම. පුජ්‍යලයා විසින් අතහැරීම නෙමෙයි. හොඳට මතක තියාගන්න, ඔබට මේ සසරින් ගැලවෙන්න ඕන නම් පුජ්‍යලයා අතහරින්නයි තියෙන්නේ. ඒක හොඳට නුවණට අරගෙන විදර්ශනාවේ දෙන්න පරීක්ෂණය කරන්න. පුජ්‍යලයා අතහැරීමයි මෙතන සිද්ධ වෙන්නට ඕන. එනේ විදිහට ඒ නිසා ඒ පුජ්‍යලයකින් තොරව දැකීම තුළදී මෙවැනි ආකාරයේ නිරෝධයක් තියෙනවා. ඒක මට දැන් පේනවා. ඒක මා තුළ ප්‍රායෝගික වෙන මට්ටමට පෙරලා ගැනීම තමයි ඊළඟට තියෙන කර්තව්‍යය. ආන්න හරි. දැන් තමන්ගේම මානසික ගුණාංග තමන්ට වෙනස් කරගන්න පුළුවන්. ඒ හැකියාව මිනිස්සුන්ට තියෙනවා. එතකොට යම භාවිතා බහුලී කතා. භාවිතා කරනකොට, බහුලෝ වඩනකොට, ඒ ආකාරයට ස්වરૂපයට හැඩගස්වනකොට, ඒ ආකාරයට මේ මනස හැඩගැහෙනවා. දැන් ඒක හරියට බුදුහාමුදුරුවෝ පෙන්නුවේ අශ්වයෙක් දමනය කරගන්නවා වගේ, හස්තියෙක් දමනය කරගන්නවා වගේ, ගවයෙක් දමනය කරගන්නවා වගේ මේ මනස අදාළ තත්වයට පත් කරගන්නවා, හැඩගස්වා ගන්නවා, ගින්දර දල්වා ගන්නවා වගේ කියන උදාහරණ උපමා ගෙනල්ලා දෙනවා. ඒව තේරුම් අරගෙන තමන් පුජ්‍යලත්වයෙන් තොරව දකින දර්ශනය තමා තුළ වැඩිපුර වර්ධනය කරගත්තොත් තමන්ට සම්පූර්ණ පුජ්‍යලත්වයේ ඉක්නවා. දැන් ওই පුජ්‍යලයා ඉන්න තැන ඉඳගෙනයි ඔය අපි තාම දකින්නේ. පුජ්‍යලයක් නැතුව දැක්කහම රූපය නිරෝධ වෙලා පේනවා කියලා. ඒක හොඳ තත්ත්වයක්. ඒ පුජ්‍යලත්වයේ ඉදීමනේ ඒක අපිට පේන්නේ. පුජ්‍යලත්වයේ ඉදීමයි පේන්නේ. එතකොට අපිට සැබවින් පුජ්‍යලත්වයේ දුරු කළා බලමු දවසට තමයි අන්න පළවෙනි වතාවට සක්කාය දිට්ඨිය දුරු වෙනවා නැති වෙනවා. එක මොහොතයි දකින්නේ. ඒ දැක්ක මොහොතේ ඉඳලා ජීවිත කාලෙම ආයන වෙනස් වෙන විදියට බොහොම ලස්සනට ජීවිතේ ගලාගෙන යනවා පුජ්‍යලත්වයෙන් තොරව. ඉතින් වෙනද තරම් කේන් තියන්නේ, වෙනද තරම් දුක්ඛ දෝමනස්ස ඇති වෙන්නේ, කම්පණය ඇති වෙන්නේ, හරිම ගොඩක් සැහැල්ලුවක් ඇති වෙනවා ජීවිතේ. ගොඩක් සැහැල්ලුවක්. සාමාන්‍ය පොදු මිනිසුන්ට දැනෙන තරම් ප්‍රශ්න, ඔය කියන ගැටලු මොකවත් දැනෙන්නේ නැහැ. ඒකට හේතුව පුජ්‍යලයා මමංකාරයේ පැටලෙන තරමට තමයි මේ ප්‍රශ්න බරපතල විදිහට දැනෙන්නේ. ප්‍රශ්න ගැටලු බරපතල විදිහට දැනෙන්නේ මමංකාරයේ දැවටෙන තරමට, කම්පණයේ තරමට. ඒ මමංකාරයේ තියෙන කම්පණයෙන් තමයි මිනිස්සු නොයෙකුත් මේ මානසික විපරිසාර ස්වභාවයන් වලට, ද්වේෂයට, ලෝභයට, වෛරයට, රාගයට, මාන්නයට, උද්දච්චකම් වලට මිනිස්සු පැටලෙන්නේ. ඉතින් මමංකාරයම තමයි බලාගෙන ගියාම මූලික හේතු සාධකයේ විස බීජේ. එතන තමයි තියෙන්නේ. දැන් ධර්මයේ දැක්ක කිසිම කෙනෙකුට කියන්න බෑ මම මාර්ගඵල ලැබුවා කියලා කියන්න බෑ. එහෙම කිව්වොත් වැරදි. එහෙම කිව්වොත් සම්පූර්ණ වැරදි. මම මාර්ගඵල ලැබුවා කියලා කියන්න බෑ. මම මේක අවබෝධ කරගත්තා කියලා කියන්න බෑ. මොකද මම දුරු කිරීමම තමයි මාර්ගඵලය කියලා කියන්නේ. මම දුරු කිරීමම තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ඒ නිසා මම මාර්ගඵල අවබෝධ කරගත්තා කියනවනම් යමේ ඒක මමංකාරය. සත්‍ය අවබෝධ වුණා ඒක මට නෙමෙයි. ඈ සත්‍ය අවබෝධ කරගන්නේ නැහැ ස්ත්‍රියා, පුරුෂයෙක්, සත්වයෙක්, පුජ්‍යලයෙක් සත්‍ය අවබෝධ කරගන්නේ නැහැ. ඔවුන්ට අවබෝධ වෙන්නේ ඔවුන්ගේ ග්‍රාහක ඥානයට අදාළව යම්කිසි කරුණක්. ස්ත්‍රියන් නම් ස්ත්‍රීට අනුකූල වූ, පුරුෂයෙක් නම් පුරුෂයට අනුකූල වූ, මිනිසෙක් නම් මිනිසයාට අනුකූල වූ, දෙවියෙක් නම් දෙවියාට අනුකූල වූ, බ්‍රහ්මයෙක් නම් බ්‍රහ්මයාට අනුකූල වූ, තිරිසනෙක් නම් තිරිසනාට අනුකූල වූ ග්‍රාහකයක් තමයි යට අවබෝධයක් තමයි එන්නේ. මෙතන අනුකූල නැහැ, එකඟ නැහැ, සාපේක්ෂිත නැහැ. සාපේක්ෂිත නැහැ, ගති විමුක්තයි. කියන්නේ නිර්වාණය අවබෝධ කරගත්ත කෙනෙක් ළඟ ස්ත්‍රියක්, පුරුෂයෙක්, කුජලයෙක්, සත්වයෙක් නැත. එබැවින් මම ධර්ම අවබෝධය කරගත්තා කියන ප්‍රකාශය කරන්නට බෑ. තේරුණාද? එහෙත් රහතුන් වහන්සේලාත් නේද මම යයි ආමන්ත්‍රණය කළා. එවිට බුදුරජාණන් වහන්සේකට පෙන්වා දුන්නේ ඒක විවාහාරයක් පමණ, යථාර්ථය නොවේ. එච්චරයි. බුදුරජාණන් වහන්සේයි ආමන්ත්‍රණය කරුවේ ශරීරයට නෙමෙයි. ශරීරයේ දිහා බලාගෙන ඉන්න වක්කලීට කිව්වේ මේක කුණු ගොඩක්. ඈ යෝ ධම්මං පස්සති සෝමං පස්සති, ධර්මයටයි බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ කියලා. නෑ 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 නෑ, බුදුරජාණන් වහන්සේට එහෙම ඉතින් ආරක්ෂාව දෙන්න කවුරුත් ඉඳලා නෑ. ඕන තරම් දානි වැරදිලා ඉඳලා තියෙනවා අපේ බුදුහාමුදුරු. ඈ ඕන තරම් අසනීපවලදී, ලෙඩ රෝගවලදී උන්වහන්සේ ඉඳලා තියෙනවා. අපි අඳ මවාපෑවත් අමුතුම ලෝකයක් ඉන්දියාවට පය ගහලා ගිහිල්ලා බලන්න, අපි හිතන සුන්දර ලෝකය නෙමෙයි උන්වහන්සේ විඳලා තියෙන්නේ. ඉතාම ශාරීරික පැත්තෙන් බැලුවොත් ඉතාම කටුක ශාරීරික පැවැත්මක් තියෙන්නේ. මම නම් අර මහ පොළොවේ 1 කිලෝමීටර 10ක් ඇවිදින් යන්න කැමති වෙන එකක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පාදයක වෙහෙසවල අනන්ත ප්‍රමාණ සතකුම් ගණන් මේ ගමක් ගමක් පාසා වැඩම කරලා තියෙනවා. ඒ වගේම චිත්ත අධිෂ්ඨාන බලයන් උන්වහන්සේලාට තිබ්බා. ඒ වයින් කරන්න පුළුවන් දේවල් සීමිතයි. අසීමිත දේවල් කරන්න බෑ. සීමිතයි දේවල් කරන්න පුළුවන්. ඒ දේවල් වලින් උන්වහන්සේලා කළා. ඒ දේ තමයි තියෙන්නේ. ඒක අමුතු ස්වභාවයක් ගන්න හොඳ නෑ. මේ සත්‍ය අවබෝධය කියන එක උනත් අල්ලන්න බැරි ඉහලකට දාලා ඉන්න එපා. මේකත් ඕනම මිනිස්සෙකුට ඥානයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්. මේක මහා අගයක් දෙන්නට එපා. මේක සෑම මිනිස්සෙක් විසින්ම කරගත යුතු සුවිශේෂ කාර්යයක්. මිනිස්ස කියන ගුණාංගයට එන්නේ සත්‍ය අවබෝධයෙන් පස්සේ. දැන් තරහ වෙන්න එපා, මෙහෙම කිව්වහම බනිනවා කියලා. මිනිස්ස කියන ගුණාංගයට එන සත්‍ය අවබෝධයෙන් පස්සේ, කියන්නේ ඉන්ද්‍රියන් හයෙන් එහා දකින්න පුළුවන් හැකියාව. අර අපේ මහත්මයා කිව්වා වගේ පුද්ගලත්වයෙන් තොරව බැලුවාම තමයි රූප නිරෝධය ඇති වෙන්නේ. ඉන්ද්‍රියන් හයෙන් තොරව බැලුවාම තමයි නිරෝධය පේන්නේ. ඉන්ද්‍රියන් හයෙන් තොරව බලන්න නිතරම ධර්මය පරේක්ෂණය කරනකොට හැමදෙස්සෙම ඉන්ද්‍රියන් හයෙන් තොරව බලන්න. මම මේ විදිහේ වචන පාවිච්චි කරන්නේ කාටවත් මේ ද්වේෂයක් ඇති කරගන්න ඉඩ තියලා නෙමෙයි මම මේ කියන්නේ. ඔබට මේ ආකාරයෙන්වත් මේ වචන වලින්වත් මේක ප්‍රකාශ කරන්නේ නැත්නම් ප්‍රකාශනය කරන මාධ්‍යයක් නැහැ. මම ඊටාම පැහැදිලිව කියලා තියෙනවා, ධර්මය කියන්නේ ඊටාම නිශ්චල දෙයක්, නිහඬ දෙයක්, කම්පණය වෙන දෙයක් නෙමෙයි. නමුත් මේ වචන හැම එකකින්ම ඔබගේ සංඥාව කම්පණය කරනවා. ඒ කම්පණය වෙන මාර්ගයේ උපරිමයෙන් අපි අඩු කරලා අපි මේ ධර්මයේ ආශ්චර්යමත් විදියට ඇත්තන්ට ලබා දෙනවා. ලබා දුන්නට පස්සේ සියලු කම්පනයන් ඉක්මවලා, ඉන්ද්‍රියන් વિશે ඉක්මවලා ඔබ දැකීමේ වගකීම, අවබෝධ කර ගැනීමේ වගකීම ඔබ සතු වෙනවා. ඒ සවධාර්ණයේ අපි මේ කරන ලද එක දේශනයක් හරි එක වචනයක් හරි අරගෙන බලන්න යන්නට එපා. එක වචනයක උනත් සම්පින්ඩනේ තියෙනවා නම් ඒකට කමක් නැහැ. නමුත් එක වචනයක් අරගෙන එක කාරණයක් අරගෙන පටලැවුණොත් එහෙම සදාකාලිකවම පටලැවෙනවා. මං කිව්වා ඉඳල වුණත් අල්ලන්න ඕන පැත්තෙන් ඇල්ලුවේ නැති වුණොත් ඉඳල තමයි අල්ලන්නේ. අල්ලන්න ඕන විදියට මේ ඉඳල වුණත් අල්ලගත්තේ නැති වුණොත් ඉඳලෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ වගේ මතක තියාගන්න, වාහනයක නැගලා ගියාට මදි, ඒ වාහනේ නිමම විදියට පදවීමේ හැකියාවත් ඒ මනුස්සය තුළ තියෙනවා. නැත හප ගන්නවා. මේ ධර්මෙම යන්නේ සමහර අය. ඊළඟ ඔය කාණුවක වට ගන්නවා. ඒ වැඩක් නැහැනේ. වාහනයක ගියයි කියලා හරියන්නේ. අපි ධර්මයේ ගියේ ඇයි අපිට වැරදුනේ? වැරදුනේ ඩ්‍රයිවිං වලදී. ධර්මයේ වුණත් පරිහරණය කරන විදිය වැරදි වුණොත් ඒකත් ජීවිතේ නැති වෙන්න හේතු වෙන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව කිව්වා ඒක සුරක්ෂිතව හරියට අල්ල ගන්න. සුරක්ෂිතව අල්ල ගන්න. ඉතින් අද මේ කලකෝලහල සමාජය තුළ ඇති වෙලා තියෙන මේ ධර්මයේ සම්බන්ධයෙන් මේ ධර්මයේ එක එක තැන්වලින් වැරදි විදියට අල්ලගෙන. ඔය ප්‍රශ්න කලකෝලහල එකක්වත් නැහැ. ධර්මය හරි තැනින් අල්ලගත්තාම එයා තුළ තියෙන සාමය. ඉතින් මේ ධර්මයේ අවසාන ප්‍රතිෂ්ඨාව ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාත්මික සාමය හා බාහිර සාමය. අධ්‍යාත්මික සාමය හා බාහිර සාමය ඔබ තුල තැනින්නට ඕන මේ ධර්මයේ අවසාන ප්‍රතිඵලය හැටියට, සම්පින්නනේ හැටියට. පත් ඉරිසියා නැහනේ නේද? ඔයත්තන්ට වඩා අධ්‍යාත්මික වශයෙන් ඉහළ දර්ශනයක් දක්කයි කියලා මට ඉරිසියා නැහනේ. නැහැ. ඔයත්තන්ට සන්තෝෂේ නම් ඒ මං ඉන්න තැනට එන්න, මං පාරක යනවා. මං ඉන්න තැන ස්වභාවයන් මං පින්නතොට කියලා දීලා තිනවා. ඒක මම ඉන්න තැන නෙමෙයි හැබැයි. මම නැතුව ඉන්න පුළුවන් තැනක්. ඈ මම ඉන්න තැන මමංකාරයෙන් කියන කතාවක් නෙමෙයි. මම නැතුව ජීවත් වෙන්න පුළුවන්, මමත් වෙ නැතුව ජීවත් වෙන්න පුළුවන්. හරි ලක්ෂණ මේ උදාහරණ තැනක්. ඒක මනසට දැනෙන දෙයක් නිසා ඒක කෙනෙකුට නම් පිටින් හොයාගන්න බෑ. මේ හැමදෙරට මමත්වයේ තියෙනවද නැද්ද කියලා. හරි ඒක මිනිස්සෙක් මට මමත්වයේ තියෙනවයි කියලා ඔප්පු කළා. කොහොමද අර පොතේ නම දාලා තියෙනනේ යටින්. මේ ඔබ වහන්සේගේ මමත්වේ නිසා තමයි මේ යටින් නම දාලා තියෙන්නේ කිව්වා. මම කිව්වා මේ යටින් නම දාලා තියෙන්නේ මමත්වේ නිසා නෙමෙයි. මේ පොතක් මුද්‍රණය කළාම නීතියානුකූල ප්‍රතිපදාවක් තියෙන නමක් දාන්න ඕන කතුවරයාගේ දෙන්නේ නැති වුණොත් ඒකට මේ දෙන්නේ සහතිකේ. ඒ නීතියානුකූල ප්‍රශ්නයක් ඒක. ආරාමයක් දැම්මා මේක නමක් තියෙන්න ඕන. අපිට මේ රාජ්‍ය වැඩක් කරගන්න ගියාම හැඳුරුම්පත තියෙන්න ඕන. පුජල විග්‍රහය දෙන නිසා සම්මුතිය පරමාර්ථයක් කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අද දිනේට අපි දේශනාව අවසන් කරනවා. මේ කරුණු කාරණා පරිශනය කරන්න, විදර්ශනා කරන්න. ඒක තමයි ගවේෂණය කිරීම. කින් සත්‍ය ගවේෂි කු කුමද්ද සත්‍යයි කියා නිතරම පරීක්ෂණය කරන්න ඔබට ඒ හාත්පස දෙවුණු සාමකාමී ධර්මයේ මුණ ගැසීමයි අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට තිරුවන් සරණයි.